මඟතන් අපි ස්වාමීන් වහන්සේ අවසරයි තනමන්වල ඥානවිමල ස්වාමීන් වහන්සේ වන්තන්නේ සම්බන්ධ වෙලා ඉන්නවා. අපි උන්වහන්සේ ඉතාම ගෞරවයෙන් භක්තියෙන් පාද නමස්කාර පිළිගන්නවා. ඒ වගේම සුපුරුදු පරිදි මටත් අපේ ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්තයා සම්බන්ධ වෙලා ඉන්නවා. එතුමාත් අපිට ඉතාම විශාල ධර්මදායයක් ලබා දෙනවා. කල්යාණ මිත්‍රෙක් විදිහට අපිට මේ මග පිළිපෙරි කර ගැනීමට අපි එතුමාවත් ඉතාම ගෞරවයෙන් සම්බන්ධරා වෙනුවෙන් පිළිගන්නවා. අපි එමුනම් පාචාරිතුමාට ආරාධනා කරනවා මේ සාකච්ඡාව ආරම්භ කරගෙන පවත්වාගෙන යන්න ලෙස. තෙරුවන් සරණයි හැමෝටම.
හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙලා මං හිතන්නේ අපේ අවසරයි අපේ ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඉතින් මේ හැම දෙනාම වෙනුවෙන් වහන්සේ දෙපා නමස්කාර පූර්වකව අපි සාකච්ඡාවට
ගන්න.
ඔව්, අපේ මේ සද්දය දියගේ දැන් කොහමද ඇහෙනවද?
තාමත් හොඳටම ඇහෙන්නේ.
හොඳයි, කමන්නේ.
දැන් ඇහෙනවා.
දැන් ඇහෙනවනේ, මං එහෙමින් කතා කරන හින්දා වෙන්නේ නැති. අපේ හොඳයි, අපේ සාකච්ඡාව ආරම්භ කරන්න කාට හරි මොනවා හරි අහන්න තියනවද ගැටලුවක්? අපි කතා කරගෙන ආවේ අපේ ස්වාමීන් වහන්සේ මේ මේගිය සූත්‍රයේ සඳහන් කරුණු නේද?
මේගිය සූත්‍රයත් එක්ක එනම් කරුණු කතා කරමු නේද?
එහෙමයි අපේ. ඒවා දැන් අපි මේ ප්‍රායෝගික පැත්තට කොහොමද
යොදා ගන්න කියන කාරණේ නේ. අපි මේගිය සූත්‍රයත් එක්ක කතා කරගෙන ආපු නිසා මේගිය සූත්‍රය ඇතරම මේ පැහැදිලි කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේගිය තෙරුන් වහන්සේ සම්බන්ධව. ඒ නිසා ගිය සතියේ සිහිපත් කරා වගේම මේකේ නිදාන කතාව පිළිබඳව සිහිපත් කරන්න යන්නේ නැහැ, උත්සාහ ගන්න නැහැ. මොකද මොනවද මේ එකට විශාල කාලයක් යන නිසා, සහ අපේ ඥානන්ද සාමි වහන්සේ ඒ පිළිබඳව සිහිපත් කරපු නිසා පසුගිය සතියක ඒක අර මේගේ සූත්‍රයේ සිහිපත් කරන කරුණු ටික පිළිබඳව සිහිපත් කරගෙන එන්නම් අපහු මතක් වීමක් පිණිස දැන් ඉතින්දී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තියා පංච ධම්මා පරිපාකාය සංවත්තර්ති කතමේ පංච ඉදමේගිය වික්ඛූ කල්යාණ මිත්තතෝ හෝති කල්යාණ සහායෝ කල්යාණ සම්පවංකෝ අපරිපක්ඛාය මේගිය චේතෝ විමුක්තියා අයං පඨමෝ ධම්මෝ පරිපාකාය සංවත්තති කියලා සිහිපත් කරනවා. ඉතින් මේකේ කියවෙන කාරණය තමයි සිහිපත් කරන කාරණය තමයි මේගිය නොමේරු සිත මේරීම සඳහා කරුණු පහක් උපකාර වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරා. දැන් අපේ පින්තුන්ට අදහසක් තියෙනවා, ධර්මය දකින්න වෙන්නේ නුවණකින්නේ, ප්‍රඥාවෙන්නේ. ඒතොර ප්‍රඥාවෙන් දකින්නකොට ඉතින් මේක ධර්මීය ප්‍රඥාව උපදින්න ප්‍රධාන වශයෙන්ම ආහාර දෙකක් ගැන අපි කලිනුත් කතා කරා. ඉත්ත ධම්ම සූත්‍රයේදී ඒක තමයි සුසුසා පරිපුච්ඡා කියන කාරණය. පරිපුච්ඡා කියලා කියන්නේ විමසීම, ඇසූ දේට අනුව විමසීම. ඒතකොට ඇසූ දේට අනුරූපව විමසන්න නම් ඉස්ලාම සුතානේ, ඇසීමනේ සුතා. සුතා කියන්නේ ඇසීම. බුද්ධ වචනය ලෙසම ඇසීම. අහලා ගත්තා, ධාරණය කරගන්නවා. ඒ වචසා පරිචිතා. වචනයෙන් ප්‍රගුණ කරන්න ඕන කියලා කියන්නේ. ඔන්න ඊළඟට මනසානුපෙක්ඛිතා කියලා සිහිපත් කරා. මනසානුපෙක්ඛිතා කියලා කියනකොට ඔන්න අපි එතන තේමු. මනසෙන් අනුඋපෙක්ඛිතා. අනුව මනාව දැකීමනේ. එහෙනම් මෙන්න මේ මනස සිත අර ශක්තිමත් වෙන්න ඕන අපේ පැත්තෙන්. අනේ මනස සිත ශක්තිමත් නැතිව අපිට පුළුවන්කමක් නැහැ පින්නතුනේ මේ අර වගේ ගැඹීර ධර්මයක් විමසන්න. ඒ නිසා මේ අපිට නුවණින් දැකිය යුතු ධර්මයක් දකින්නට කලින් අර මනසානුපෙක්ඛිතාව කරන්න තියෙනනේ. සුතාදතාවදසා පරිහිතා මනසානුපෙක්ඛිතා. එහෙනම් මෙන්න මේ මනසානුපෙක්ඛිතා කියන තේ මනස කියන තැන බොහොම ශක්තිමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මෝරල තියෙනවා. අන්න එහෙනම් ඒ මෝරන්න නම් ප්‍රධාන වශයෙන් කියන්නේ නොමේරෝ සිතක් මෝරන්න නම් ප්‍රධාන වශයෙන් අවශ්‍ය කාරණා ටික තමයි ඇත්තටම මෙතෙන්දි මේ සිහිපත් කරන්නේ. හරි බලන්න. කියන්නේ නොමේරෝ චිත්ත විමුක්තිය මේරීම පිණිස කරුණු පහක් උපකාර වෙනවා. එහෙම නැතුව අපිට මේ මනසානුපෙක්ඛිතා කියන තැනට යන්න බෑනේ. මනසානුපෙක්ඛිතා වෙන්නේ නැහැ කියලා කියන්නේ ධිට්ඨිය සුපටිවිද්දා. ඒ කියන්නේ දැක්ම පිරිසිදු වෙන්නේ නැහැ. දැකුම් පිරිසිදු වුණාට පස්සේ තමයි අර අර්ථ උප පරීක්ෂණය කරා නැත්තම් නොනින් දකින්න පුළුවන්. අනේනම් අදහස අපි අරගනිමු. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දකින්න උකින්ද ප්‍රඥා ඇසින් නුවණකින් එහෙම නැත්නම් ධම්මචක්කුවකින්. මේ ධම්මචක්කුවෙන් දකින්න අපිට බෑනේ. එහෙනම් මේ ධම්මචක්කුවෙන් දකින්න කලින් ඔන්න මුලින් කරන දේවල් ටිකක් තියෙනවා. සුතාදතාවචසා පරිචිතා. එහෙම පැහැදිලි. අන්න දැන් මනසානුපෙක්ඛිතා. ඉතින් මනසින් මෙනෙහි කරන නම් මේ මනස මෝරන්න ඕන. මේ මෝරන්නේ නැතුව මේක මේ අනුපෙක්ඛිතා කරන්න මේ අනුව දකින්න බැහැනේ ඇත්තරම. අන්නේ මේරීම පිණිස උපකාර වෙන ඔන්න පළවෙනි කාරණේ හැටියට අපි වෙනද වගේම සිහිපත් කරා. පළවෙනි කාරණේ තමයි ඉද මේ ගිය බිකු කල්යාණ මිත්‍රෝ හෝති, කල්යාණ සහායෝ, කල්යාණ සම්පවන්කෝ, අපරිපක්කාය මේ ගිය චේතෝ විමුක්තියා, අයං පඨමෝ ධම්මෝ පරිපාකාය සංවතේ. මේ ගිය භික්ෂුව කල්යාණ මිත්‍රෝ හෝති, කල්යාණ මිත්‍රයන් ඉන්නවා, කල්යාණ මිත්‍රයෙක් ඉන්නකෝන්, කල්යාණ මිත්‍රෝ හෝති, කල්යාණ සහායෝ, කල්යාණ සහායක් නැත්නම් කල්යාණ මිත්‍රයන් ඇසුරට වැටිලා තියෙනවන කියලා අපි කතා කරා. කල්යාණ සම්පවංකෝ, අන්න ඒ විතරක් මදි. කල්යාණ සං කියන්නේ මනාව, පවංකෝ ප්‍රවංක වෙනවා, එනේ මනාව නැමිලා තියෙනවන. අන්න ඒක තමයි අපරිපක්කාය මේගේ චේතෝ විමුක්තිය, අයම් පතමෝ ධම්මෝ. මෙන්න මේ කාරණය තමයි පළවෙනිම කාරණය. පරිපකාය සංවත්තති, අන්න හිත නොමේරූ සිත මෝරන ප්‍රධාන පළවෙනි කාරණය ඒ කාරණය. දෙවෙනි කාරණය ගැන අපි කතා කරා. දැන් ඒ කල්යාණ මිත්‍රයා අපිට පැහැදිලි කරලා දෙන සක්කාය නිරෝධ වෙන දහමක්නේ. සක්කායෙන් සුඛියත්යෙන් මිත්‍ර වෙන දහමක්නේ. අන්න ඒ දහම කියද්දී කුණච පරම්මේ ගිය දෙවෙනි කාරණය විකු සීරවා හොති. අන්න වික්ෂව සිල්වත් වෙන්න කියලා පැහැදිලි කරනවා. පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති. පාතිමොක්ඛ සංවරයෙන් සංවර වෙන්න වෙනවා. ආචාර ගෝචාර සමාපන්න. ඒ කියන්නේ හිත ආයහපත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙනවා. අනුමත්තේසු වජ්ජේසු බය දසයි. අර ඉතා සල්ප වර්ධිකව විය දකිනවා. අර්ථ ඒක තේරගතාවක තියෙනවනේ. අර මේ කෙස් ගහක අසුචි පිටිකක් ගෑ වුණත් ඒක හරියට දකින්න පුළුවන්කම තියෙන ඕනලු අහසේ තියෙන වලාකුලක් වගේ. අහසේ තියෙන වලාකුල. ඒකෙන් ඒකේ උපමේය තමයි චූටි වැරද්ද, කුංචි වැරද්ද කියන කස්තහක් කියන ඉතාම පොඩි ඒකේ අපිරිසිදු දෙයක් ගෑවට පේන්නේ නෑනේ. ලොකුට තේරෙන. හැබැයි අපිට පුළුවන්කම තියෙන ඕන කියනවා අහසේ තියෙන වලාකුලක් වගේ. තේර ගාථා පාණේ සඳහන් වෙනවා තේරුම් වාචනමක් සේපතන. ඒක අහස තියෙන වලාකුල ඕනම කෙනෙකුට පේනවා. අන්නේ ඒ වගේ තමන්ගේ වරද දකින්න පුළුවන්කම දෙන. මොකද එතෙන්දී අපේ පළවෙනිම කාරණේ මේ තමා කියලා ගැනීමේ වැරද්දනේ. අන්නේ තමා කියලා ගැනීමේ වැරද්ද තමන් හංගගෙන ඉන්නවා කියලා කියන්නේ අන සක්කායට බහරක් වදින්නේ නෑ. ඒ විදියට දකින්න කිරගෙන. අර අප මේ සමාදාය සික්කති සික්ක පදේසු අන්න සමාදාන වෙච්ච ශික්ෂා පදවල හික්මෙන්න කියලා කියනවා. ඔන්න මේ ගිය දෙවනි කාරණය තමයි සීලවා හෝති. පින්වතුන්ට මතක ඇති පළවෙනි එක මොකද්ද? කල්යාණ මිත්‍රෝ හෝති. කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. කල්යාණ මිත්‍රය ඉන්න කියන්නේ කල්යාණ මිත්‍ර එක්ක ඉන්න ඕන. කල්යාණ මිත්‍රයා ඒ කියන්නේ කල්යාණ මිත්‍රෝ හෝති, කල්යාණ සහායෝ, කල්යාණ සම්පවංකෝ. අර නැමීම කියන දෙත් එකයි එතන කතා කරන කල්යාණ මිත්‍රෝ. පළවෙනි එක කල්යාණ මිතුරන් නැති බව. දෙවෙනි එකම ගැද සීලවා හෝති. සීලවා හෝති කියන්නේ සිල්වත් වෙන්න ඕන කියලා කියනවා. කාතිමොක්ක සංවර සංවතෝ විහෙරති. ඒ කියන්නේ මෙතෙන්දී සිහිපත් කරන්නේ අර සිල් පද උපයෝගී කරගෙන පද ආරක්ෂා කිරීමම නෙවෙයි මෙතෙන්දී අදහස් කරන්නේ. හික්මෙන වැඩ පිළිවෙලට යොමු වුණා කියන කෙනෙකුට ඒ පිළිබඳව අදහසක් ගන්නත් පුළුවන්. පස්සේ ප්‍රශ්න නගනවා නම්
සරයි සයින්හන්ස මේ අපි එතන ටිකක් කතා කරමුද අපිට මාර්ගයට වැදගත් වෙන හින්දා. එතන මේ වහන්සේ සඳහන් කළා එතන මේ හොඳ කරුණක් මං හිතන්නේ අර කුඩා වරදෙහි පවා ඒක දකිනවා මහා වලාකුලක් වගේ. එතෙන්දී අර දැන් අපේ දැන් ප්‍රතිමෝක්ෂ කියනකොට අපි මේ ප්‍රතිපදාවට අනුගත වීමක් නේ දැන් කතා කරන්නේ. එතෙන්දී මෙන්න මේ තමා කියන බව නේද ඔතන දැන් ලොකුම වරද වෙන්නේ අපිට දැන් මේ මට්ටමේදී හොයාගන්න අවශ්‍ය වෙන්නේ.
එහෙම බොහොම වැදගත්. දැන් එතෙන්දී දැන් අපි මෙහෙම ගත්තොත් අපේ ගුරුතුමා දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි මුල් 20 වස දක්වා, ඒ කියන්නේ සම්බුදු ශාසනයේ භික්ෂු ශාසනය ආරම්භ වෙලා පළවෙනි අවුරුදු 20 වෙනකම් එකදු ශික්ෂාපදයක් අපේ ශාසනයේ පැනෙව්වේ නැහැ. ඊට අවුරුදු 20ක් ගත වුණාට පස්සේ තමයි මේ ශික්ෂාපද පැනවීම කියන දේ සිද්ධ කරන්නේ. අනේ ශික්ෂාපද පැනවීම කියන දේ සිද්ධ කරෙන්නේ කියන්නේ එන්න පිරිස වැඩි වෙනවත් එක්කම විවිධ පිරිස් මේ ශාසනයට අන්තර්ග්‍රහණය වීමත් එක්ක ඇතුල් වීමත් එක්ක වෙච්ච කාරණේට විවිධ අසමතුලිතතා සහ විවිධ විෂමතාවයන් අර ශ්‍රමණත්වයට ආවේනික නොවන, එහෙම නැත්නම් නිවන් මඟ බැහැරවන නොයෙකුත් විෂමත්වයන් කියන කාරණාවල් ඉලිපිලා ආවා. අනේ ඊට පස්සේ තමයි මේ ශික්ෂාපද කියන දේ පනවන්න සිද්ධ වුනේ. එහෙම නැත්නම් ඒකෙන් අදහස් කරන්නේ ශික්ෂාපද. එතකොට මුල් 20 වසරේ හිටපු ඒ උත්තමයන් වහන්සේලාට ශික්ෂාව තිබුණේ නැද්ද? ඇත්තරම ශික්ෂාව තිබුණා. දැන් ආර්ය මාර්ගය ගැන සීල සමාධි ප්‍රඥානේ. ඒතොර එතෙන්ද සීල සමාධි ප්‍රඥා තියෙනවා. එතකොට අන්නේ සීලය කියන එකෙන් අදහස් කරන්නේ කරේ එතෙන්ද මේ ශික්ෂා පද කියන කාරණයම නෙවෙයි. ඒක හරියට අපි හිතමු මෙන්න මේ වගේ දෙයක්. ඔන්න අපි පාරේ ගමන් කරනවා. පාරේ ගමන් කරනකොට මම මගේ වාහනයෙන් ගමන් කරනකොට මමත් මගේ රටයක් වාහනයක් වෙනම් ඒක යන මගින්ද ආරක්ෂා කරගෙන ඉදිරියේ එන වාහන ඉදිරියේ ඉන්න මග දෙපස යන ජනතාව පාර හෝමාරු වෙන අයද ආරක්ෂා කරගෙන කිසිදු හානියක් නොකොට මොකද වෙන්නේ විනීත රියදුරෙක් හැටියට මේක මේක දැන් නීති රීති මුකුත් දාලා නැහැ. ස්වභාවයෙන්ම එයා හොඳ විනීත රියදුරෙක්, හොඳ සංයමයක්, හොඳ සංවරයකින් යුක්තයි. අන්නේ සංවරයෙන් යුක්තව ඒක එහෙම පදවනකොට මාටත් මගේ වාහනේ ගමන් කරන අයටත් මග දෙපස ගමන් කරන පාරව මාරු වෙන දෙපැත්තට යන අයට කිසි කෙනෙකුට කරදරයක් නෑ. හැබැයි කලක් යනකොට අපරීක්ෂාකාරී අය රේදුරන් ආවා. දැන් මොකද උනේ? දැන් ඔන්න මාර්ග නීති රීති මාර්ග සංඥා ඊට අදාළ එතකොට ආරක්ෂක නිලධාරීන් නොයෙකුත් සංඥා පෝරු භාවිත ඔය වගේ ගොඩාක් දේවල් ආවා. ඇයි ඒ එහෙම ආවේ? ඒකේ ප්‍රධාන අර ඒ මාර්ග නීති රීති ආවේ මගින් සහ ගමන් කරන්න පදිකයන් මේ හැමෝම දෙන ආරක්ෂා කරන්න. අන්න එතකොට ඒ නීති රීති පද දෑවා, නීති රීති පද නීති නීති වගන්ති වශයෙන් දෑවා. අන්න ඒ වගේ අපේ ශාසනෙත් යම් කාලයක් ගත වෙද්දී අර නොය කියන්නේ නිවන් මගට මගින් බැහැරව යන අර අපි මුලින් කතා කරා වගේ තමන්ගේ මතවාද ඉස්මතු වීම, يعني තමන්ගේ ශාසනයට ප්‍රවේශ වෙන්නේ තමන්ට පහරක් වදින විදිහට වැඩ පිළිවෙල කර. නමුත් නොයෙකුත් නොහික් මුණතාවයන් ඉස්මතු වුණා. අන්න එතකොට අර නීති රීති දැයට පස්සේ නීතියට හෝ බය වැරදි කෙරෙන තියෙන මේ ඉඩකඩ නැති වෙනවනේ. නමුත් නීතියට බය වුණා කියලා එයා විනීත රීතිවරයෙක් වෙන්නේ නැහැ. හැබැයි එයාට දැන් එයා නීති රීති වලට බය හෝ නීති රීති නොකඩ හිටියොත් Tamanටවත් කාටවත් හානියක් වෙන්නේ නැහැ. එයාට යම් යම් අවස්ථාවක පුළුවන් විනීත රීතිවරයෙක් වෙන්න. හැබැයි අවිනීත රීතිවරයෙක් වෙන වෙන විනාශය හානි කරන එක මේ වෙනකීම තමයි එතෙන්දි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ වගේ දැන් අපේ ගුරුතුමත් මේ සිහිපත් කරේ, රවි මහත්මත් සිහිපත් කරේ මේකේ අර මේ ශික්ෂාපදවර බලන්න සීලවා හෝතේ කියලා කිව්වේ මොකද්ද? පාතිමොක්ක සංවර සංගුතෝ විහෙරති. ඒ කියන්නේ පාතිමොක්ක කියලා කියන්නේ ප්‍රාතිමෝක්ෂය, කියන්නේ නිවන ප්‍රමුඛ කරගෙන සංවර වීමක් සංවර වුනේ. මේ සංවර වීම මොකට අනුකූලද? සම්මා දිට්ඨියත් එක්ක අන්න අර වෙන සංවරය. මොකක් වෙනසද සංවරය? මේ සම්බුද්ධ ශාසනයේ ආර්ය විනයක් තියෙනවා. ආර්ය විනය කියලා කියන්නේ අර ශික්ෂා පද ආරක්ෂා කිරීම නෙවෙයි. වරදවා තේරුම් ගන්නට එපා, ශික්ෂා පදවල අවශ්‍යතාවයක් නැහැ කියන එක. එහෙනම් අපි වැරදි අර්ථයක් දෙනවා. ශික්ෂා පද වලින් වන විශාල උපකාරීත්වයක් තියෙනවා. ඒක හරියට මෙන්න මේ වගේ එක සූත්‍රයක තියෙනවා. චූටි ළමයෙක් ඉන්නවා. ඒක සූත්‍රයකමයි සඳහන් වෙන්නේ. මට සූත්‍රේ නම ඒ හැටි මට මතක නැහැ. ඒ සූත්‍රයේ සඳහන් චූටි ළමයෙක් ඉන්නවා. දැන් මේ චූටි ළමයා මොකද්ද කරන්නේ? පුංචි කමට පොඩි කමට එයා ගල් කැට ඇහිඳිනවා. ගල් කැට උගුරේ දා ගන්නවා. ඊට පස්සේ ලී කෑලි ඇන ගන්නවා. දැන් අම්මා මොකද කරන්නේ? වැඩිහිටිය කරන දේ තමයි අර ලී කෑලි කටේ දා ගන්න නිසා, ගල් කැට උගුර හිර කර ගන්න නිසා මෙයාට දඬුවම් කරනවා, ආරක්ෂා කරනවා. නොයිකුත් යන්න එපා කියලා දානවා. දැන් ගෙවල් වල නම් අර ගෙවල් වල දොරු වල ලී ගහලා තියෙනවා. ඊට පස්සේ සීමාවන් දාලා තියෙනවා. ඒතර මේකෙන් වෙන්නේ මොකද්ද? දරුවට වෙන්න තියෙන හානිය වළක්වන එක. දරුවට වෙන්න තියෙන හානිය වළක්වන එක. හැබැයි වෙන්න තියෙන හානිය වෙනක්ුණාට ඒ දාන නීති රීති වලින් දරුව වැඩෙන්නේ නැහැ. දරුව වැඩෙන්න නම් මොකද කරන්න ඕන? දරුව වැඩෙන්න කල යුත්තේ තමයි අම්මා කිරි දෙන්න ඕන. මේ ඒ දරුවව පෝෂණය වෙන්න. ඔය දෙකම වෙන්න ඕන. කියන්නේ වෙන්න තියෙන හානිය නතර වෙන්නත් ඕන. ඒ විතරක් නෙවෙයි, හානිය වළක්වන්න වෙන්න තියෙන හානිය වළක්වන්න තමයි ওই ශික්ෂා පද ටික යොදලා තියෙන්නේ. හැබැයි දරුවා වෙන්න තිය දරුවා කොහොම හරි රැකෙන්න බෑ, නොරෙකුනොත් කිරි දෙන්න බෑනේ, පෝෂණය කරන්න බෑනේ. අන්න අර කියන්නේ වෙන්න තියෙන හානිය වළක්වලා වෙනකුනොත් දරුවා රැකුනොත් එපෑයි කිරි දෙන්න. හැබැයි නීති රීති දේව කියලා ළමය වැඩෙන්නේ නැහැ. වැඩෙන්න නම් මොකද්ද කරන්න ඕන? අන්න සක්කාය නිරෝධ දහම ශ්‍රවණය වෙන්න ඕන. ඔය දෙකම වෙන්න ඕන. එතකොට දැන් අර ශික්ෂා පදවලින් රැකෙන අතරදී සීලය කියන කාරණයක් එක්ක අන්න සක්කාය නිරෝධම නිරෝධය පිණිස අවශ්‍ය වැඩපිළිවෙල ඒ ආර්ය හික්මීමත් එක්ක එතෙන්දී සිද්ධ වෙනවා. අන්න ඒ වගේ තැනක් තමයි මෙතෙන්දී අර බිකෝ සීලවා හෝති කියලා සිහිපත් කරන්නේ. ඊළඟට අර අනුමත්තේසු වජ්ජේසු බයදස්සය කියලා කිව්වේ අපේ ගුරුතුමත් මතක් කරාවි මහත්මයා සිහිපත් කරේ අර වලාකුලක් වගේ පුංචි වරද්ද පවා පෙන්වන්න ඕන කියන තැන. අන්න එතකොට මොකද්ද මේ තමන්ගේ අර විවෘතයි, අර අවංක භාවය විවෘතයි, ඒ හංගන්නේ නැහැ. ඒ හංගනවා කියලා කියන්නේ මොකද්ද? වංකයි කියන කෙනේ නේද? අර දැන් ඒ කියන්නේ වංකයි කියන්නේ මොකද්ද බලන්න. අපි නිතර සංජායන කරන කරණීය සූත්‍රයේ ඕකේ තියෙනවා ඒක සක්කෝ උජෝච සූජෝච කියන්නේ උජෝ කියන්නේ ඍජුයි කියන්නේ ඇද නැහැ කියන එක. සූජෝ කියන්නේ කොහොමවත් ඇද නැහැ කියන එක. සූජුම් සූජෝ කියන්නේ උජු කියන්නේ ඍජුයි, සූජෝ කියන්නේ මනාව ඍජුයි, ඍජු කියන්නේ අවංකයි කියන්නේ විවෘතයි කියන එක. අන්න ඒ විවෘත භාවය කියන දේ විවෘත වෙනකොට හංගන්නේ කවුද? හංගන්නේ තමන්. හංගන්නේ කවුද? තමන් රැකෙන්නේ හංගන්නේ. තමන් රැකෙන්නේ හංගන්නේ. හැබැයි තමන් හංගන්නේ නැතුව විවෘත වෙනවා කියලා කියන්නේ අන්නර ඒක මේ අනේක ඍජු භාවය. ඔක සාමාන්‍යයෙන් දැන් මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා අඩමසක් පාස්සා විනය කර්ම කළ යුතුයි. සාදෙන් විශේෂයෙන් වස්සාන සමයේදී ඒ ශික්ෂා ඒ ප්‍රතිමෝක්ෂය උදෙසීම කරන්නට ඕන. එතෙන්දී ඒ භික්ෂුන් වහන්සේ නාතනේ ඒ තමන්ගේ අතින් තම සිතින් කයින් වචනෙන් යම් කිසි වරදක් සිදු වූයේ නම් ඒ පිළිබඳව අනිත් සංඝයා වහන්සේ භික්ෂුන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඇයි ප්‍රකාශ කරන්නේ? හංගගෙන ඉන්නේ. එතකොට ඔන්න හොඳ තමන්ගේ අවංක භාවය ප්‍රකාශ වෙනවා. ඊළඟට මේ තවදුරටත් සංවේගයකටපත් වෙනවා මේ තමන්ගේ යටින් කෙලෙස් එන්න තියෙන අවස්ථාව අඩු කර ගන්න. ඉතින් ඇත්තටම අර එතනදී මෙතන සීලය කියන තැනින් සිහිපත් කරන්නේ අන්න ඒක අර නොමිරූ සිත මෝරන්නට හොඳ කාරණයක් හැටියට ඇත්තටම සිහිපත් කරලා සිහිපත් කරන්න පුළුවන්කම තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මම හිතන්නේ මේ හොඳ පැහැදිලි කිරීමක් මේ සීලය ගැන. ඉතින් අපි අර දරුවා ආරක්ෂා කරන සීලෙන් එහාට දැන් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් සීලය කියලා හිතන්නේ අන්න ඒ නීති රීති ගොඩක් දාපු ටිකට. ඒ වුණාට එතනින් එහාට මෙන්න මේ ප්‍රඥාව වැඩේම සඳහා උපකාරී වෙන පැත්ත තමයි අර ආහාර වගේ අභවහන්සේ සඳහන් කළේ නේද දරුවට? ඒ පැත්තට යොමු වෙන එක තමයි මම හිතන්නේ අපි මේ සාකච්ඡාවලදී මතු කරගන්න හදන්නේ අපේ ස්වාමීන් වහන්ස. එතකොට ඒකට යමු වෙන්න, ඒ කියන්නේ අපි මේ දැන් ප්‍රඥාව වැඩෙන්න කොහොමද අපි දැන් ඒ සංවර වීම මොන වගේද කියන එක දැන් වහන්සේ කිව්වා වගේ අර කල්යාණ මිත්‍රයාට යමු වෙන්න ඕන. එතකොට ඒ තමන්ගේ පැත්තෙන් මොන වගේ දෙයක්ද ඒකේ ඊළඟට? එහෙමයි,
හොඳයි, පැහැදිලි. ඔව් අන මේ එතෙන්දී රවි මහත්මයා සිහිපත් කරා වගේම දැන් පළවෙනි කාරණේ තමයි දරුවා ඉස්සෙල්ලා රැකෙන්න ඕන තමන්ගේ පැත්ත. රැකුනොත් තමයි වර්ධනය වෙන්නේ. අපි රැකෙනවා කියන තැන ඉඳගෙන වර්ධනය වීම සඳහා කියන පැත්තට කතා කරොත්ින් කියන්නේ අපි රැකෙනවා කියන අදහස ඉඳගෙන හැබැයි නොරැකී වැඩිවීමක් වෙනවා කියන කාරණේ අපිට ඇත්තටම කතා කරන්න බැහැ. නැත්නම් මොකක් හරි ගල් කැඩයක් හරි මොකක් හරි හිර කරගෙන එයා හානියක් කරගන්නවනේ. ඒර වැඩෙන්න අම්මා කෙනෙක් කිරි දෙන්න ඕන, මව් කිරි දෙන්න ඕන, නැත්නම් පෝෂණීය ආහාර දෙන්න ඕන වගේ බුදුරජාණන් වහන්සේගේ සීලය කියන දේ, සිල් රැකීම කියන දේ ඇත්තටම සමකාලීන බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ හොඳටම තිබුණා. දැන් උදාහරණයක් සුණක් වශයෙන් කියනවා නම් සීලය කියන කාරණය දැන් අනිත් සීලයක් සහ බුදුරජාණන් වහන්සේ පනවා වදාළ සීලයක් කියලා කියමු. දැන් අනිත් සීලය ගැන පොඩ්ඩක් කිටියෙන් සිහිපත් කරන්න ඉතාම කිටියෙන්. දැන් මේ වස් කාලයනේ, මේ වස් කාලයේදී වස් විසීම කියන කාරණය ඇත්තරම බුදුරජාණන් වහන්සේ සමකාලීන සමාජයට නම්‍යශීලී වීමක් හැටියට, නැත්නම් අන්නේ මත ඉවසීමක් හැටියට, හැබැයි අර්ථාන්විත යෙදවීමක් හැටියට තමයි මේ වස් කාලය පවා යොදන්නේ. නිදර්ශනයක් වශයෙන් කියනවා දැන් ජෛන මහාවීරගේ කාලෙන් තුනිගාන්ට නාථපුත්ත මේ භික්ෂුන් වහන්සේලාට චෝදනාවක් ගෙනාවා. මොකද ගෙනාවා චෝදනාව? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහණෙනි චතුත් වික්කවේ චාරිකම් බහුජනිතයි බහුජන සුඛයි කියන මහණෙනි බොහෝ දෙනාගේ හිතෝ පිණිස චාරිකාය හැසිරෙන්න කෙරෙනවා. මායි කියන ද්වේ අගමිත්ත එකපාරක දෙන්නම එකපාරක එක මාවතක දෙනමක් වඩින්න එපා. එක නමක් ගිහිලා මේ දේශේත ධම්මං ධර්මයේ දේශනා කරන්න මුලැමැදාග කල්යාණ ධර්මයේ දේශනා. ඉතින් භික්ෂුන් වහන්සේලා තෙමි තෙමි වැඩියා. ඒ වෙලාවේ මොකද කරේ? අන්නේ ඒ වෙලාවේ මේ ජෛන මහාවීරගේ අය පිරිස කියන පටන් ගන්නත් උජ්ජායන්ති කීයන්ති විපාචින්තේ. උජ්ජායන්ති කියන්නේ චෝදනා කර, උද්ඝෝෂණය කර. බලන්න මේ ශ්‍රමණ ගෞතමයන්ගේ මේ ශ්‍රාවකයෝ අලුතෙන් ලාතන උඩට මතුවෙච්ච ලාතනපත් පාගමින් උඩට මතුවෙන සතුන් පාගමින් මේ වැසි කුරුල්ලොත් විහඟුන් පමා තමන්ගේ කැදලි වලට වෙලා කූඩු වලට වෙලා මේ වෙහි කාලේ මෙහෙම කල් ගත කරමු. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙහෙම තෙමි තෙමි මෙහෙම ආන්නේ වෙලාවේ ජනමතයට කන් දීමක් වශයෙන් සහ අර්ථාන්විත වීමක් වස් කාලය අර්ථවත් කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ පනවනවා. මොකද අනුජානාමි භික්කවේ වස්සානේ වස්සං උපගන්තෝ. මහණෙනි මම අනුදැනව වදාරනවා වස් කාලයේදී වස් වසන කියන. එහෙනම් දැන් මේ වස් මේ වස් කියන ශික්ෂාපදයක් හැටියට සමකාලීන සමාජෙත් ඒක ආරක්ෂා කළානේ. ඊළඟට පින්වතුනි දැන් තව කාරණයක් හැටියට ඉස්සරම කියන්නේ සම්බුද්ධ ශාසනයේ පහල් පැල්ති කාලෙම මේ කියන්නේ ඔය හවසට ගිනන් පස කියන කාරණේ. දැන් බිම්බිසාර රජතුමා මේකේ පිරිසක් මේ ශික්ෂාපදේ පනවන්නේ බිම්බිසාර රජතුමා ගිල්ලීමක් හැටියට මේ ඒ බණ අහන්න ආපු අය කරපු දේ අනිත් ශාසනවල අය අනිත් අය හැන්දෑට වළඳන්නේ පළතුරු යුෂ. ඒ නිසා අපිත් මේ ශ්‍රමණ සම්පදායනේ ගෞතම ශ්‍රාවකයන් වහන්සේලත් බුදුරජාණන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙත් ඒ නිසා අපි මේ අෂ්ටපාන අරගෙන යමු අන්න බෑන. එතකොට ඒක අපිට ඒයින් ගම්මිමාන වෙන කාරණේ තමයි ඔය හවසට විකාලයේ වැඳීම කියන කාර්යය ඉදත් තිබුණා. අපේ ශාසනයේ මහාවේනික විතරක් නෙවෙයි විපස්සසීම කියන කාරණය සමකාලීන ඉන්දියානු සමාජයේ ಭಾರತೀಯ සමාජයේ ඒ ආගමික සංස්ථාවන් තුළ එදා ඒ අයත් වස්සසීම සිද්ධ කරා නේද? එහෙනම් ඒ සීලයත් අපේ බුදුරජාණන් වහන්සේ පනවන සීලයත් අතර වෙනස මොකද්ද කියලානේ අපි කතා බහ කරේ. ඇත්තටම
ඒ වෙනස පැත්ත කතා කරන හොඳයි අපේ ස්වාමීන්
වහන්සේ. වෙනස පැත්ත කතා කරාට පස්සේ එතෙන්දී දැන් අර ශික්ෂාපද ආරක්ෂා කිරීම කියන තැනදී දැන් අපි සිල්පද ආරක්ෂා කරන්නේ මම රකින්න. මට කරදරයක් නොවන්න, මම සුගතන මම නිරාගාමී නොවන්න සහ මට රැකවරණයක් ලැබීම පිණිස. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න කාරණය තමයි මොකද? අන්න මේ ආර්ය මාර්ගයේ ගමන් කරනකොට සෝතාපන්න වෙද්දී සෝතාපන්න උත්තමයෙක් ගාව තියෙන කරුණු හතරක් වෙන ඵල හතරක් බුද්ධේ අවිච්ඡප්පසාදේති ධම්මේ අවිච්ඡප්පසාදේති සංඝේ අවිච්ඡප්පසාදේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කරගෙන නොසෙල්ලෙන ශ්‍රද්ධාවකින් යුක්තයි. ඊළඟ එක මොකද්ද? ආර්ය කාන්ත සීලෙන් යුක්තයි. ආර්ය කාන්ත සීලෙන් සමනාගතයි. අන්න ඒ සීලේ සඳහන් වෙනවා බුජිස්සේහි කියලා පදයක්. බුජිස්සේහි කියලා පදයක්. බුජිස්සේහි කියන්නේ දාස භාවයෙන් තොරයි කියන එක. මොකද්ද මේ දාස භාවයෙන් තොරයි කියලා කියන්නේ? ඒ දාස භාවයෙන් තොරයි කියලා කතා කරන්නේ දාස භාවයෙන් තොරයි කියලා නිකන් කතා කරන්නේ කලින් සිල් රැක්කේ තමන් රකින්න. ඒ කියන්නේ තමන්ට තමන් දාස භාවයකින් යුක්තයි. හැබැයි අන්න සාසනය කතා කරන සීලේදී ඒ සාසනය සිහිපත් කරන සීලේදී දාස භාවයෙන් තොරයි. තමා රැකීමකින් තොරයි ඔය ආර්යකාන්ත සීලය කියන තැන සිහිපත් කරද්දී. හැබැයි ඒ ආර්යකාන්ත සීලය පිණිස අර ශික්ෂාපදවල තියෙන ශික්ෂාපද වලින් ඒ සඳහා හැඟීමෙන්ම නැමීමෙන්ම යොමු කරන්නේ අනේ ශික්ෂාපද වලින් තමන්ට පහර වදින විදිහේ වැඩ පිළිවෙලක් තමයි ඇත්තටම මූලික වශයෙන් දෛනිකව සිද්ධ කරන්නේ. අපි අරක සෝතාපන්න කෙනෙක් එක්කනේ තමන් නොරකින එතකොට තමන් රැකෙන්නේ නැහැනේ. බුද්ධිස්සෙහි නැහැ. දාස භාවයෙන් යුක්ත නැහැ. හැබැයි දැනට අපි රකින සිල් දාස භාවයෙන් ශික්ෂාපද දාස භාවයෙන් යුක්තයි. හැබැයි මේ ශික්ෂාපදද අපි නිර්වද්‍යව රැක්කොතින් නිර්වද්‍යව රකින්නවා නම් ඇත්තටම අපි අන්න අතන්ට හුරුව පුරුදුව තමයි කරන්නේ. අර නවංගූපසත සූත්‍රවල එහෙම සඳහන් කරන්නේ රහතන් වහන්සේ නමක් රකින්න විදිහට සිර රකින්න කියලා. ආන්න ඒකයි එහෙම සේපත් කරන්නේ. තිරුවන් සරණයි.
එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් අපට අවශ්‍ය සෝතාපන්න වීම සඳහා එහෙම නැත්නම් ඒ ප්‍රඥාව වැඩි වීම සඳහා කොහොමද අපි දැන් ඒක සීලයම වෙන්න ඕනේ නැද? අපි මේ මාර්ගෙට ඒ අනුගත වෙන්න ප්‍රඥාව වැඩි වීම සඳහා දැන් ඔය තමා කියන ඒ සම්බන්ධව දැන් ඒ තමා කියන එක දකින්නනේ අපහසු. එතෙන්ට කොහොමද අපි දැන් සිහිය පිහිටන්නේ? හරි ඒ වගේ අනේ ඒ ගැන පොඩ්ඩක් සඳහන් කළොත් හොඳයි කියලා හිතෙනවා සයින්ස්.
දැන් මේ සීලයත් එක්ක
ඔබ වහන්සේ කිව්වා දැන්
ඔව්
අර තමා රකින්න සීලයක් නිවේදනය මේක. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ එන්න ඕන ඒ තමාට පහරක් වදින විදිහේ එකක් නේ නේද?
ඔව්.
අනේ පැත්තෙන් පොඩ්ඩක් විස්තර කළොත්.
හරි. තමන්ට පහරක් වදිනවා කියන එකෙන් අපි හිතමු මේ වගේ දෙයක්. ඔතනට අර හිතෙන්දි කතා කරොතින් නවංග උපෝසත සූත්‍රයත් එක්ක දැන් අර අතන කතා කරන්නේ අපේ ගුරුතුමා මේකත් මේ බුදිස්සේහි කියන තැන කතා කරන්නේ මේ බුදිස්සේහි කියන තැන කතා කරන්නේ සාමාන්‍යයෙන් අපි සෝතාපන්න වීමත් එක්කනේ. ඊට මෙහා අපිට තියෙන්නේ අපි දෛනික ජීවිතයේදී අපි මොනවද කරන්නේ? දෛනික ජීවිතයේදී අපි ආරක්ෂා කරන පංචිල් ආරක්ෂා කරනවා. එහෙම නැත්නම් අපි ආරක්ෂා කරනවා ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙනවා. ඊට පස්සේ එහෙම නැත්නම් පොය දිනයකට නම් අටසිල් සමාදන් වෙනවා. නැත්නම් නවංග උපෝසත සීලය රකින්නවා. එහෙම නැත්නම් ඊට එහා ගිය දසසිල් රකින්නවා. සාමනීර දසසිල් උපසම්පදා සීල. ඒ කියන්නේ අර ආරකාන්ත සීලය නෙවෙයි ඊට මෙහා. ඇතරම ඉතන ඉන්ද්‍රිය සංවර සීලය ගැන කතා වෙන්නේ අපේ රවි මහත්මයා එතන ඉන්ද්‍රිය සංවර සීලය ගැන කතා කරන්නේ සීක ප්‍රතිපදාවත් එක්ක එතන කතා කරන්නේ. එතන ඉන්ද්‍රිය එතන එතෙන්දී අර සීක සීකයේ කෘත්‍ය හැටියට එතන කතා කරන්නේ එතන අර චක්කුණා රූපන් දිස්සා නිමිත්තක් ගායී යෝති නාන ව්‍යංජනක් ගායී යෝති කියන තැන ඇත්තරම මේ මේ අපේ මත්තමත් එක්ක නෙවෙයි ඇත්තරම සූත්‍ර අධ්‍යයනයේදී පැහැදිලි කරන්නේ ඔය මේ ඔය විශේෂයෙන් මගත්තට පස්සේ සූත්‍ර දේශනාවන් වල සඳහන් වෙනවා මේ සීක ප්‍රතිපදාවත් එක්කම තමයි ඒ ටික එතන ඉන්ද්‍රිය සංවරයත් එක්ක කතා කරන්නේ. ඊට මෙපිට අපේ හිත හිතා එතෙන්ද ඉන්ද්‍රිය සංවර සීලය කියන්නේ මාර්ගයේ භාවිතයත් එක්කයි ඊට මෙහා ඉන්ද්‍රිය සංවරයක් කර ගැනීම අපි හිත හිතා රැක ගැනීම මේ ඉතාම වැදගත් වෙනවා. ඒක උපකාරකයි අපිට අර සක්කාය නිරෝධයේ කියන්නේ වැඩ පිළිවෙලට නැත්නම් තමා කියන්නේ සම්මා දිට්ඨියට නම් උපකාර වෙන්නේ ඒ කියන්නේ නැත්තම් එතනට නම් උපකාර වෙන්නේ ඇත්තරම අර පරතෝච දෝසෝ යෝනිසෝච මනසිකාරෝ කියන එක හරියට අර අම්ම කෙනෙක් කිරි දෙනවා වගේ නැත්තම් කවනෝ කෝනෝ වගේ අන්නේ ඒ වගේ අර දරුවා වැඩෙන පැත්තට උපකාර දෙයි තමයි ඇත්තරම දරුවා වැඩෙන්නේ පරතෝච දෝසයයි යෝනිසෝ මනසිකාරය කියන දේ. හැබැයි නීති රීති දාලා මේ පැත්තෙන් අපි රැකෙන්න ඕන. අන්නේ දාන නීති රීති ටික තමයි ජීවිතයක් නම් ගෘහස්ත ජීවිතේ පන්සල් සහ ආජීවාෂ්ටමක අෂ්ටමක
සේවය. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි මේ මේකට මේ පැත්තට අදාළ වෙන්නේ දැන් එතකොට දැන් අපි අර ඉන්ද්‍රිය වලට වුණත් අපිට දැන් ඕකේ අපි ඇත්තටම මේ ආයතන 6නේ කියන්නේ සකනනාසේ දිව කය මන කියන ඒ වයින් අරමුණු ගන්න ස්වභාවයනේ ජීවිතය වෙන්නේ. එතන එහෙමයි. එතන දැන් අර මේ ප්‍රඥාව පිණිස උදව් වෙන්න අපිට පුළුවන් ද යම් කිසි යකර සීලය පැත්තට වඩා අපි හිතමු දැන් කල්යාණ මිත්‍ර සේවනයත් එක්ක මේ ඒකේ දැන් අපි ඒවට හොඳ සතිමත් භාවයක් තියෙන්නත් අවශ්‍යයි නේද?
ඔව්.
ඒ පැත්තට කොහොමද යමු වෙන්නේ?
ඔව් ඒ සතිමත් භාවය කියලා කියන්නේම ඒ සතිමත් භාවය ඇති වෙන්න නම් සතිමත් භාවය ඇති වෙන්න නම් කියන්නේ අචංචල සිතක් නොසෙල්ලෙන සිතක් ශක්තිමත් සිතක් නැතුව දුර්වල හිතකට මේ දේ කරන්න බැහැනේ. ඒ කියන්නේ සතිමත් භාවය කියන දේ අපි හිතමු ආනාපාන සතියක් වගේ කරන්න කලින් පජානාති වලට කලින් කතා කරනවානේ සෝ සතෝ වාස සති සතෝ පච්ච සති කියන ඒක සිහියෙන්ම නේ සෝ සතෝව සෝ එතෙම සතෝ සිහි සතෝව සතෝ ඒව ඔහු සීයෙන්ම අස්ස සති ආස්වාස කරයි සෝ එතෙම සතෝ ඒව සිහියෙන්ම අස්ස සති ප්‍රාස්වාස කරයි කියලා තැනක් යන කතා කරනවානේ. හැබැයි අන්න එතනට එතනට යන්න නම් ඒක ඇතර මූලික වශයෙන්ම අපි යෙදුමක් හැටියට යෙදෙන්න ඕනේ. අන්න එතනට එයාට අචංචල සිතක් සහ නොසෙල්වෙන හිතක් ස්ථිරසාර බව ශක්තිමත් බවක් තේන්න ඕන. අන්නේ ඒ මෝරපු නැති හිතකින් ඒ වගේ මට්ටමක් කරා යනවා කියන්නේ නිකමට බලන්න අපිට පුළුවන් ද කියලා විනාඩි 5 නිකමට ප්‍රායෝගිකව ඉන්න පුළුවන් ද කියලා. ඒ කියන්නේ ඒකෙන් මම කියන්නේ එහෙම බැරි අය ඉන්නවා කියලා. ඇත්තටම එහෙම කරන අය ඉන්නවා නැත්නම් ඉන්නවා. එහෙම නෑම කියන්නේ ඉන්නවා. නමුත් පොඩ්ඩක් හරි හිත නොදුවාරින්නේ නැහැ. වැඩි දෙයක් නෑ සමහර විට මේ ඉතිපිසෝ ගාතාවේ අපි නිකම් කියන්නේ මේවා භාවනා කියන එක නෙමෙයි මානසික අභ්‍යාස වශයෙන් කියනවනම් අරහං සම්මා සම්බුදු විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ කියලා යනවනම් එහෙම අර මේවට මම භාවනාය කියලා කියන්න උත්සුක වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ භාවනා කියේ මේවටම නෙවෙයි අපිට එයවත් ඇතැම් විට කරන්න බැරි වෙනවා. කෙනෙකුට ප්‍රවේශ වෙලා බලමුට පින්මතුනේ දැන් වාහනයක්
ඒ ටිකටවත් සිහිය තියෙන්නේ නැහැ. ඉතිරිසෝ ගාථාව කිව්වට මේ කියන්නේ මේවයි කියලා අදහසට සිහිය නැහැ කියන එකද වහන්සේ. ඒ තවත් ගන්න අපහසුයි.
අපහසුයි. වාහනයක් මේ ගෙදර ගැරිජ් එකේ තියෙනකොට කිසිම මේ ප්‍රශ්නයක් නැහැ. හොඳට තේනවා. පාරට දාන ඕන පුරුදු නැති කෙනෙක් පුරුදු වෙච්ච කෙනෙකුට හොඳට යන්න පුළුවන් ඕනම මං සංදීකින් ඕන ජනාකීර්ණ තැනකින් කොළඹ නගරේ වගේ ඕන හිම යන්න පුළුවන් පුරුදු කෙනෙකුට. නුපුරුදු
කෙනෙක් ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු දැන් කෙනෙකුට කියන්නේ දැන් ඔය දැන් සිහිය නැති බව ප්‍රකට වෙනවානේ. එතකොට දැන් කෙනෙකුට අපිට දවසකට යම් කිසි කාලයක් හරි සුළු වෙලාවක් හරි මේවයි යෙදෙන්න උත්සාහ කරන්න පුළුවන් නේද? සෝසතෝ වස්සසති කියන එක ගත්තොත් ඒ කියන්නේ හුස්මට සිහිය තියාගෙන ඉන්න උත්සාහයක යෙදෙන්න පුළුවන් නේ. ඒක එතකොට අර මුලින් ලෝකෙට අයිති සිහිය හරි පුරුදු කරන්න උත්සාහ කරන එකේ වටිනකමක් තියනවා නේද?
තියෙනවා. ඔව් ඇත්තටම වටිනාකමක් තියෙනවා. ඒ වගේමයි රවි මාත්‍යම සිහිපත් කරන ওই කාරණේ වගේම උත්සාහ ගත්ත කාරණේ තමයි අපිට අර ඒ සිහිය පවත් ගන්න අපිට උපකාරක වෙන කාරණා ටිකක් නේ අපි කතා කරේ. අර ඒ සිත මෝරල නැත්නම් මෝරන්න ඕන. ඒ මෝරන්න අර කල්යාණ මිත්‍රත්වය දැන් ඒ වගේ කතා කරා වගේ මේ සීලය නේද අර දස කතාව බොහෝ දුරට රවි මාත්‍ය අර තුලින් තියෙන සමාධිය යම් කාලයක් තියෙනව නැත්තේ නැහැ. ඒ තුලින් අපිට තියෙනව හොඳ මේ කියන්නේ සංසිඳුණු බව එක්තරාමය දන්න ඇති හිතේ කරමුණක තියෙන බවක් තියෙනවා. හැබැයි එයා යම් සමාධියක සමාධිමත් මට්ටමක ඒකාන්තතාවයක ඉඳීවි. හැබැයි වැඩිම කියන දේ වෙන්න නම් ධර්මියත් එක්ක යන්න ඕන. එතකොට අර කල්යාණ මිත්‍රයාට නැමිලා අපි හිතමු අපි කෙනෙක් මේ කල්යාණ මිත්‍රයෙක් දේශනා කරන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනවා. අර එතෙන්දිත් අපේ සිත පිහිටනව නේද? අර හුස්මටත් හිත පිහිටන එකඟ වෙනවා. ඒ වගේම දහමක් අහද්දිත් ඒත් හිත ඊට අනුරූපවත් පිහිටනව නේද? දෙකේම හිත පිහිටීම වෙනවා. හැබැයි සඵල අරක නරකයි කියලා මම කිසිසේත්ම මං වචනයක්වත් ඇලපිල්ලක් ඉස්පිල්ලක් දශමයක්වත් ඒ පැත්තර වරක් දෙනව නෙවෙයි. ඒ කියන්නේ ඒක නරකයි කියන පැත්තර ඉතාම හොඳයි. දර අපි හොඳ එකඟ සිතකින් දහමක් අහනකොට ලොකු කියන්නේ වර්ධනයක් වෙනව නේද? පොඩ්ඩක් එහෙම හිතලා බලන්නකෝ. එහෙම හොඳ වර්ධනයකුත් එනවා. මොකද එතෙන්දිත් අපේ සිතේ හොඳ එකඟතාවයක් ඇති වෙනවා. අර ඒ විදිහට දේශනාවක් අහද්දී වුණත් ඒ මට්ටමට එනවා. ඉතින් අර කලින් මතක් කරනා වගේම අර මේ අපි අර සමාදන් වෙලා තියෙන සිල්පදවල වුණත් අපි අර සිල්පදවන වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද? උපෝසතයක් සමාදන් වුණත් රහතන් වහන්සේලා කියන වචනෙමයි දාලා තියෙන්නේ. රහතන් වහන්සේනා විදිහට සිල්පද ආරක්ෂා කරන්න කියලා කියනවා. මේ ඒ නවංග උපෝසත සූත්‍රය වගේ කෙනෙකුට හොඳට කියවලා බලන්න. ඒකේ අද ඒකේ සම්පූර්ණයෙන්ම කියවලා බලද්දි තේ අදහසක් එයි. පන්සිල් දුනත් දිවි ඇතිතෙක් රහතන් වහන්සේලා සතුන් මැරීම අත්හැර කියලා පටන් ගන්න. එතකොට දීර තියෙන්නේ දිවි ඇතිතෙක් මේ රහතන් වහන්සේලා කියන්නේ. ඒ කියන්නේ සක්කාය නිරෝධයත් එක්කමයි කතා කරලා තියෙන්නේ. මොකද්ද? අපි පොයදාට සමාදන් වෙන සීනේ එතනින් තමයි පටන් ගන්න. එතන ඉඳලා වැඩ එතන ඉඳලා දැන් පංචිල් පදවල උනත් එහෙමනේ තියෙන්නේ. පළවෙනික පානාති පාතානේ. එතන ඉඳලා පටන් අරගෙන තියෙනවා මොකද්ද? එතන ඉඳලා පටන් අරගෙන තියෙනවා තමන්ට පහර වදින විදිහට. එතෙන්ද කියලා නෑනේ මේ රහතන් වහන්සේලා මේ රහතන් වහන්සේ දිවි ඇතිතේ මම රහතන් වහන්සේලා මේ දිවි ඇතිතේ රහතන් වහන්සේලා සතුන් මැරීම අත්හැර සතුන් මැරීමෙන් වැළකුණු සේක කියලා එතන ඉඳන් විස්තර ටිකක් ඇත්තටම පල්ලෙහාටම තියෙනවා. අපි දන්න පානාති පාට්ටා වලට වඩා ගියපු එහා ගියපු ගැඹුරු අරුතක් ඇත්තට මේකේ තියෙනවා. ඒ ගැඹුරු අරුත දෙන්නේ තමන්ට පහරක් වදින විදියටමයි එතන කියවෙන්නේ. තියෙනවා මේ නවංග උපෝසත සූත්‍රය වගේ අංගුත්තර නිකායේ නවක නිපාතේ තියෙන කෙනෙකුට අරගෙන කියවන්නත් පුළුවන්. ඉඩකඩ තිබුණොත් අවස්ථාවක වෙලාවකට සිහිපත් කරන්නත් බැරි කමක් නැහැ. ඉතින්
අසරයි සයින්හස අපි මේ ඔය දැන් ඔබේ කියපු දැන් අර හුස්මට සිහිය පිහිටන තැනට එමු. දැන් සෝ සතෝවස්ස සති සෝපස් සතෝව පස්ස සති කියන එක දැන් මං හිතන්නේ විතර හුඟක් අය ආනාපාන සතිය වඩන අය වඩපු අය ඉන්නේ. ඉතින් හුඟක් සිහිය පිහිට ගන්න පුළුවන් මට්ටමකනේ ඉන්නේ. දැන් ඒකේ අපි එතනින් කොහොමද මේ ප්‍රඥාව වැඩෙන විදිහට ඊළඟ ඒ කියන්නේ දැන් ඒ එතකොට දැන් ඔය හුස්ම රැල්ලකට මේ සිහිය පිහිටලා
තියෙන්නේ.
ඒ මට්ටම හැදෙනකොට දැන් කොහොමද අපි එතනින් එහාට යමු වෙන්නේ කියන තැනට ආවොත් අපේ ස්වාමීන් වහන්සේ.
හොඳයි. එතනින් එහාට ගියාට පස්සේ ආනාපාන සතිය ගැනනේ සඳහන් වෙන්නේ. ඒක දැන් ඒ මට්ටමේ ඉන්න කෙනෙක් නම් එතනින් එහාට ගියාට පස්සේ ඊට එහාට ගියාට පස්සේ කෙනෙක් ඔය යොමු වෙන තැන තමයි ආනාපාන සතියේ පළවෙනි එක මොකද්ද? සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සමීති පජානාති කියලා තියෙන නේද? දීගං වා අස්ස සන්තෝ දීගං කියන්නේ දීර්ඝව, වා කියන්නේ හෝ. දීගං වා අස්ස සන්තෝ, අස්ස සන්තෝ කියල කියන්නේ දීගං කියන්නේ දීර්ඝව, දීගං වා, වා කියන්නේ හෝ කියන අර්ථය. අස්ස සන්තෝ, ඔන්න අස්ස සන්තෝ කියලා පාලි භාෂාවේ මේ සිහිපත් කරලා තියෙන්නේ මොකද්ද? දීගං වා අස්ස සන්තෝ. අස්ස සන්තෝ කියන්නේ ආස්වාස කරන්නේ, නැත්තම් අපි කියමු ආස්වාස කරමින් කියන අර්ථයක් එනවා. පැහැදිලි දන්නේ අර මේ වචනේ තේරුම දීගං වා දීර්ඝව හෝ, දීගං වා දීර්ඝව හෝ අස්ස සන්තෝ ආස්වාස කරන්නේ, නැත්නම් ආස්වාස කරමින්. දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමිති දීර්ඝව ආස්වාස කරන්නේ යයි. මොකක්ද ඊළඟට තියෙන්නේ? ඊළඟට තියෙන්නේ අස්ස සාමීති පජානාති කියලා නේද තියෙන්නේ?
අස්ස සාමීති පජානාති එහෙමයි.
අන්න හරි. දැන් අපි හිතමු කෙනෙක් අර සෝ සතෝ අස්ස සති වුණා නම් හෙතෙම සිහියෙන්ම අස්ස සති වුණා නම් සතෝ පස්ස සති සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා නම් දැන් එතනින් එහාට නේ තියෙන්නේ. අන්න එතෙන්දී තියෙන වාක්‍ය තමයි දීගං වා දීර්ඝව හෝ අස්ස සන්තෝ. බුද්ධ වචනේ හැටියටම බැලුවොත් ආස්වාස කරමින් දීගං අස්ස සාමීති දීර්ඝව ආස්වාස කරන්නේ යයි. ආස්වාස කරන්නේ කරමි මොකද්ද? පජානාති. පජානාති කියන්නේ පජානාති කියන්නේ ජානාති කියන්නේ දැනගනි, පජානාති කියන්නේ මනාව දැනගනි කියලා. දැන් ඕකට මම පුංචි උපමාවක් කියන්නම්. ඒක මේ වාක්‍ය තේරුම් ගැනීම පිණිස ඔන්න අපි හිතමු මේ කෙනෙක් මේ බත් කනවා. අපි හිතමු ඔන්න දැන් කෙනෙක් බත් කනවා කියලා. එයා බත් කනකොට දැන් මෙයා කරමින් ඉන්නේ මොකද්ද? බත් කන එක. බත් කන එක තමයි එයාගේ මේ එයාගේ එයා දැනට දැන් ඔන්න ඔය අතරේ තියෙනවා රූපවාහිනියක හරි අපිටම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් තියෙනවා කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමයි තව කණ්ඩායමක් තමයි මේ ඒ මැච් එක ගහන්නේ. දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අපි ආස කරන ප්‍රිය කරන පිටිකරුවෙක් මේ ඉතාම වේගෙන් ලකුණු රැස් කරනවා කියලා කියමු නේද? එතකොට දැන් මම කරන දේ තමයි දැන් ඔන ක්‍රියා දෙකක් තියෙනවා. දැන් මේ දීගං වා අස්සසන්තෝ කියන තැන අස්සසන්තෝ කියන්නේ ක්‍රියාපදයක්, පජානාති කියන්නේ ක්‍රියාපදයක්. දැන් ඒක මම උපමාකින් කියන්නේ සුඛ වෙන්නේ දැන් මම දැන් කර කර ඉන්න කාරණේ තමයි බත් කණේ. හැබැයි කර කර ඉන්න කාරණේ බත් කණේක කරමින් ඉන්නේ අවදානි තියෙන කොහටද? ක්‍රිකට් මැච් එකට. අන් මෙයාගේ යෙදවුම බත් කමින් උනාට අපිට බලන කෙනෙකුට පේන්නේ මොකද? මෙයා බත් කනවා කියලා. හැබැයි එයාගේ ප්‍රධාන කාර්යය මොකද්ද? ක්‍රිකට් මැච් එක බලන එක. මෙයා බත් කමින් ඉන්නේ. හැබැයි එයාගේ කාරණේ ප්‍රධාන ක්‍රියාව ක්‍රිකට් මැච් එක බැලීම. මේ බත් කනවා, බත් එකේ මොනවද තිබුණේ කියලා දැන් එයාට තේරෙනවා. හැබැයි බත් කනවා. එයාගේ අවධානය එයා යොමු වෙලා තියෙන්නේ කොහටද? මේ ක්‍රිකට් මැච් එකට. දැන් ඒ උපමාව ඊළඟට උපමේයට එන්නම්කෝ. උපමේයට ආවට පස්සේ දීගං වා, ඔන්න දීගං වා, දිග්ව හෝ අස්සසන්තෝ. දීගං වා මොකද කෙටි හුස්මක් ගන්න පුළුවන්නේ. වා කියලා කියන්නේ නොහොත්. නැත්තම් නැත්නම් දීගං වා, දිග්ව හෝ අස්සසන්තෝ. අස්සසන්තෝ කියන්නේ ආස්වාස කරන්නේ. ආස්වාස කරන්නේ දීගං අස්සසාමීති. දීර්ඝව ආස්වාස කරමි යයි. බලන්න ඒක දීර්ඝ තියෙනවා. අස්සසාමීති. අස්සසාමි ඉති කියලා තමයි වචනේ හැදෙන්නේ. අස්සසාමි ඉති. හුස්ම ගන්නේ හුස්ම ගමි යයි පජානාති. බලන්නකො මේ පජානාති කියලා මේ වචනේ දීර්ඝ තියෙන්නේ. දැන් එතකොට ප්‍රධාන ක්‍රියාව මොකද්ද? බත් කන එකද? ක්‍රිකට් මැච් එක බලන එක. කෙනෙක් ඇහුවට පස්සේ වා මොකද්ද කරන්නේ කියන්නේ? ඉතින් මම මේ බත් කනවානේ නේ. අනේ කවුරු හරි ඇහුවොතින් අම්මා හරි දැන් පුතා තමයි මේ කනේ. පුතා මොනවද කරන්නේ කියලා ඇහුවොත් අම්මා දෙන උත්තරේ තමයි පුතා මේ බත් කනවානේ කියලා කියන්නේ. බත් කනවයි කියලා කියන්නේ. හැබැයි පුතා ඒ අම්මගේ පැත්තෙන්නේ පුතා බත් කනවා කියලා කියන්නේ. අම්ම දන්නේ ක්‍රිකට් මැච් බලන කතාව. පුතාගේ පැත්තෙන් මොකද්ද? පුතා යෙදීමේ ඉන්නේ බත් කෑම තමයි. නමුත් ප්‍රධාන ක්‍රියාව මොකද්ද? ප්‍රධාන ක්‍රියාව ක්‍රිකට් මැච් එක බලන. අන්න ඒ වගේ මොකද්ද ප්‍රධාන ක්‍රියාව? තමයි පජානාති. පජානාති. ජානාති දැනගනි, පජානාති මනාව දැනගනි. සරල කිව්වොත් නුවණින් දැනගනි, නැත්නම් ප්‍රඥාවෙන් දකි. ඔන්න පජානාති කියන එකට උත්තරයක් දෙනවා බුදුරජාණන් වහන්සේ. මොකේද? මහාවේදන සූත්‍රයේ පජානාති කියලා කියන්නේ ආර්ය සත්‍ය නුවණටයි. එනම් මේ හුස්ම සම්බන්ධයෙන් ආස්වාසය සම්බන්ධයෙන් කියලා කියන්නේ අපේ මූලික අරමුණ ආස්වාසය දැකීම කියන කාරණේ නෙමෙයි. ඒක පාදකත්වයෙන් ඒ පාදකත්වයෙන් ආර සත්‍ය නුවන ඇතන් සකාය නිරෝධය පිණිස දහමකට යොමුවීම පිණිසයි. ඉතින් අර හුස්මට හිත තියන්න වගේම හුස්මට හිත තියෙන මොකද අපේ බෝධි සත්‍යයන් වහන්සේ වප්මගුල් උත්සවේදී ආනාපාන සතිය ඇතරම කරානේ නේද? ඒත් ආනාපාන සතිය පස්සේ අපේ දැන් ඔය කතා කරන මේගේ සූත්‍රයත් කතා කරන විතර්ක සංසිඳු වන්නත් මේගේ සූත්‍රය හැටියට ආනාපානසතිය භාවිතයට ගන්නවනේ නේද? අතන්දිත් සමතේ පිණිස බෝධිසත්වයන් වහන්සේ භාවිත කරා. ඊට පස්සේ මේගේ සූත්‍රයේදී විතක්කූපච්ඡේදය කියලා කියන්නේ විතර්ක සංසිඳ වීමටත් මේ මොකද්ද භාවිත කළා මේ ආනාපානසතිය. අරිට්ඨ සූත්‍රයේදී අරිට්ඨ මම ඔහොම එකක් නෑ කියලා කියන්නේ. අරිට්ඨ සාහිණාසය කියන්නේ අතීත කාමයන්ද අතහැර අනාගත කාමයන්ද අතහැර වර්තමානයත් එක්ක නොගැටි තමයි ස්වාමීනි මේ මම ආනාපානසතිය වඩන්නේ. මම අරිට්ඨ මම එහෙම ආනාපානසතියක් නෑ කියලා කියන්නේ නැහැ කියලා අන්න ඊට පස්සේ තමයි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේත් මොකද කරන්නේ, ආනාපානසතිය අපිට කියලා දෙනවානේ. එතෙන්දි බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනාපාන සතිය පැහැදිලි කරන්නේ ආර්ය සත්‍ය නුවණත් එක්කයි බුදුරජාණන් වහන්සේ එතෙන්දි සිහිපත් කරන්නේ. එතන පජානාති අතන යෙදවීම
සන්නහස දැන් එතන දැන් ඒකේ දැන් කියවෙනවනේ දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. එතකොට දීගං වා අස්ස සන්තෝ කියනකොට අර දිග ස්වභාවය කියන එක කියවෙනවා නේද?
ඔව්.
එතකොට දැන් එතන දැන් ඔන්න දැන් අපිට හිතෙනවා එතකොට මේ හුස්ම දිග හෝ කෙටි බවක් නියම් කිසි ඒ හුස්මේ ස්වභාවය. හුස්ම රැල්ල හුඟක් වෙලා ගන්නවද නැත්නම් ටික වෙලාවක් ගන්නවද වගේ අදහස වගේ නිදිගයි කොටයි කියන්නේ අපි සාමාන්‍ය අර්ථේ. ඔව්. එතකොට මේ ඒක දැන් ඔන්න එතන දැන් අපිට ප්‍රශ්නයක් එනවා. දැන් අපි ලෝකයා දන්න දිග කොට මේ හුස්ම රැල්ලට අදාළ දෙයක් මේ හුස්ම දිගට හරි කෙටිව හරි එක එක වෙලාවේ තියෙන්න පුළුවන්. ඒතර මේ මොහොතේ තියෙන ස්වභාවය දැනගන්නවා. ඒ දැනගන්නවා කිව්වහම අපිට දැනගන්න පුළුවන් ආයතන හරහනේ. කියන්නේ එතකොට විඥාණයකින් දැන ගැනීමක් නේ. එතකොට ඒ හුස්ම කියන ස්වභාවයේ දිග හෝ කෙටි බව දැනගනිමින් ඉන්න පුළුවන්. ඒ වුණාට ඒ දැන ගැනීම විඥාණයකට. ඒක එතකොට පජානාති කියන්න බැහැනේ අපේ ස්වාමීන් වහන්සේ නේද? ඒක විඥානාතිනේ. ඒ කියන්නේ විඥාණයට එන මට්ටමන්නේ.
ඇත්තර මෙතන දැන් මුලින් කියනනේ සෝ සතෝ අස්ස සතිය කියලා. සෝ කියන්නේ පාලි භාෂාවෙන් හෙතම කියන එකනේ. ඔහු කියන අර්ථයනේ.
එහෙමයි.
ඔව් අනේ එතනදී සෝ සතෝ අස්ස සතිය කියනවා පුද්ගලත්වයක් එක්ක. සතෝ පස්ස සතිය කියනකොට ඒ සෝ සතෝ අස්ස සතිය සතෝ පස්ස සතිය ඒ වාක්‍ය දෙකම එකම කර්තෘත්වයක් දීන සෝදාන කියනවා. හැබැයි ඊළඟ වෙ දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්සසන්තෝ. දැන් රවි මහත්මයා කියන්නේ සිහිපත් කරා වගේම දිග වෙන්න පුළුවන්, කෙටි වෙන්න පුළුවන්, ආස්වාසය වෙන්න පුළුවන්, ප්‍රාස්වාසය වෙන්න පුළුවන්, සබ්බකාය පරිසංවේදී වෙන්න පුළුවන් නේද? පස්සම්පයං කාය සංකාරං කාය සංස්කාරයක් වෙන්න පුළුවන්. ඒක හරියට අර අපි මේ අර මං ඒකයි මං උඩින් උපමාව භාවිතයට ගත්තේ. එයා සමහරට කන්නේ බත් වෙන්න පුළුවන්, පහන් වෙන්න පුළුවන්, පිට්ටු වෙන්න පුළුවන්, මොනවා හරි වෙන්න පුළුවන්. එයා කමින් ඉන්නේ. හැබැයි එයාගේ ප්‍රධාන ක්‍රියාව පේන කෙනෙකුට බාහිරෙන් කියන්නේ අම්මා කියන්නේ මොකද්ද පුතා මොකද කියන්නේ? ආ අම්මා කියනවා. ආ දැන් මේ පුතා බත්කකා ඉන්නේ. අම්මට කියන්න පුළුවන් ආ පුතා මේ ඉන්දියාපු ටිකක් කකා ඉන්නේ. බත් හෝ ඉන්දියාපු හෝ පිට්ටු හෝ කඩල හෝ වෙන්න පුළුවන්. එයා කමින් ඉන්නේ. හැබැයි ඒ කන කෙනාගේ පැත්තේ මේ කියන්නේ එයා දැන් අම්මට පුතෙක් පේනවා. හොඳට ගන්න මේ උපමාව ටිකක්. අම්මට පුතා කියලා පෙන්වන්න එනවා. දැන් පුතාගේ පැත්තෙන් පුතාගේ ක්‍රියාව බත් කමින් ඉන්නේකද මේ අම්මගේ පැත්තෙන් පුතා බත් කමින් පේනවා. හැබැයි පුතාට බත් කරනවා කියන එක මෙතනද යෙදිලා තියෙනවද? එයා සකායිනේවත් වෙන්න පුළුවන්. හැබැයි එයාගේ ක්‍රියාව මැච් එක බැඳීම. මේ අදහස ආවත් දැන්නේ හොඳට ඒක එතනටම පොඩ්ඩක් අදහස ගන්න මේ මේ සමහර වෙලාවට නිකම් මේ එතන
එතන සංඥාස් එතකොට කාගේ එකද ඒ දැන් උපමාවේ පුතා කරන වැඩකුත් තියෙනවා අම්මා කරන වැඩකුත්
ඒක අන්න හරි
අම්මට දෙන්නේ පුතා බත් කන එක පුතා බත් කෑවට පුතාගේ සිහිය තියෙන්නේ ක්‍රිකට් මැච් එකට අපි ඕක දැන් හුස්මරල්ලට ඒක මේ සම්බන්ධ කළොත්
එතන අන්න හරි බාහිරෙන් කියන කෙනෙකුට කියන්න පුළුවන් දිගව හෝ කෙටිව හෝ මේ අර අපි කියන්නේ ආස්වාස කරනවා හෝ ප්‍රාස්වාස කරනවා හෝ කියලා දැන් මේ විස්තර කිරීමනේ මේ සූත්‍ර තුරදී ඇතරම කෙරෙන්නේ අන්න ඒතර කියන්න පුළුවන් දිග හුස්ම ගන්නවා කෙටි හුස්ම ගන්නවා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා මේ මේ පැත්තේ ඉඳන් බාහිරෙන් ඉඳන් අම්ම බාහිරෙන් ඉඳන් කියන්නේ පුතා බත් කරනවා කියන්නේ හැබැයි පුතාට බත් කෑමක් ගැන කතා කරනවද නෑනේ කනවා තමයි පාදක වෙලා තමයි හැබැයි පුතාට බත් කෑමක් ඒ වෙලාවේ ඒ අවස්ථාවේදීලද පුතාගේ පැත්තෙන් බැලුවොත් අන්න ඒ වගේ මාර්ගයේ පැත්තෙන් යෙදීම පැත්තෙන් බලනකොට එයාට එයාගේ මූලික කාරණේ පජානයි එයාගේ මූලික කාරණය පජා නාති කියන දැන මාර්ගයේ භාවිතයත් එක්ක එතනදී අතරම කතා වෙන්නේ පුතාට බත්කෑම කියන දේ කියන්නේ පාදක වුණාට එයාට බත්කෑම නෙමෙයි එතනදී මූලික කාරණේ වෙලා පුතා කනව තමයි අටක් යනවා පිඟානටත් යනවා හැබැයි එයා ඉන්න අවධානේ මොකද්ද එයා බත් කන එක කරන්නේ මේ සමයෙන් මේ මැච් එක බැනගෙන අන්න ඒ වගේ තමයි මාර්ගයේ භාවිතයේදී පාදකත්වයේ හුස්ම තමයි හැබැයි මාර්ගයේ පාදකත්වයේ හුස්ම උනාට මේ එතෙන්දී මාර්ගයේ භාවිතයක් තමයි යෙදෙන්නේ මාර්ගයේ ප්‍රඥාව භාවිත වීමක් තමයි අජානාති කිරණේ අපේ මේ සවි මාත්මයට දෙසේපත් කරන්නේ
එහෙමයි ඒ කියන්නේ දැන් අපි මේ හුස්මට සම්බන්ධ කළොත් ඒ උපමාව උපමේ එතකොට දැන් හුස්ම ගැන දැනගන්න ස්වභාවයේ අර ඒ කියන්නේ අම්මා බලා ඉන්නවා වගේ. හැබැයි මෙතන අවශ්‍ය වෙන්නේ මාර්ගයට අවශ්‍ය වෙන්නේ මේ හුස්ම ගැන යම් කිසි දෙයක් දැන ගැනීම නෙවෙයි වෙන කරුණක් කියන එකද බවන්සේ.
ඔව්. අර එතෙන්දී මම අදහස් කරේ මේ අර බාහිරෙන් ඉඳන් විස්තර කරනවනේ දීගං වාස සන්තෝ දීගං වාස සන්තෝ දීගං අස්සසාමිති පද අර දික් හුස්ම ගන්නවා කෙටි හුස්ම ගැනීම ඒ ටික හරියට බාහිරෙන් විස්තර කරනකොට එහෙම කියන්න වෙනවා හුස්ම බාහිරෙන් විස්තරේ කියනකොට මෙහෙමයි කියලා කියන්න වෙනවා දැන් බාහිරෙන් කියද්දි හැබැයි මාර්ගයේ භාවිත වෙද්දී දැන් ළමයාගේ පැත්තෙන් පුතා බත් කනවා කියන පැත්තෙන් පුතා බත් කන එකද ඇත්තටම කරන්නේ මේ ක්‍රිකට් මැච් එක බලන එකද ක්‍රිකට් මැච් එකනේ
ඔව්
ක්‍රිකට් මැච් එකනේ ක්‍රිකට් මැච් එක අම්මා කියනවා පුතා බත් කනවා කියලා එතකොට එළියෙන් විස්තර කරද්දි මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ මේ ඉන්න ශ්‍රාවක පිරිසටනේ විස්තර කරන්නේ අන්න එතකොට කියනවා මෙන්න මෙහෙමයි කියලා කියද්දි විස්තර කරලා දෙද්දි අම්මට පුතා බත් කනවා තමයි හැබැයි පුතා මොකද කරන්නේ බත් කනවද ක්‍රිකට් මැච් එක බලනවා ක්‍රිකට් මැච් එක බලනවා ඒතර මේ එතකොට ප්‍රධාන කාරණේ ක්‍රිකට් අන්න ඒ වගේ තමයි අර අපි සිහිපත් කරේ අර දීගං වාස සන්තෝ දීගං සාමීති පජානාති කියනකොට දී දැන් බත් කමින් ක්‍රිකට් මැච් එක බලයි කියලා හිතන්නකෝ බත් කමින් ක්‍රිකට් මැච් එක බලයි බත් කමින් වගේ තමයි අස්ස සන්තෝ කියන තැන අස්ස සාමීති පජානාති කියලා කියන්නේ පජානාති කියලා කියන්නේ ඒක පාදක කරගෙන මොකද පජානාති ආර්ය සත්‍ය නෝන ගැනයි එතනදී ආර්ය සත්‍ය නෝන එහෙම කතා කරන්නේ. පජානාති පජානාති කියන කියන්නේ වේදන සූත්‍රයේ එක්ක කතා කරනකොට එතන ප්‍රඥාවෙන් දැකීමත් එක්ක නුවණත් එක්ක මාර්ගය භාවිතයත් එක්ක එතනදි කතා කරනවා.
චතුරාර්ය සත්‍ය නුවණ මතුවෙන විදිහ තමයි ඔය පජානාති කියන
පජානාති කියලා කියන්නේ.
ඒක දැන් අර උපාංශී උපමාව ආයමයකට නැමේ මේක මේ කියන අදහස තේරුම් ගන්න. එතකොට ඒ දැන් අර දිග කොට කියන එක හුස්මට අයිති කතාවක් නේ. ඒක හරියට අර අර පාදක කර ගැනීම විතරයි එතන. ඒ එතෙන්ට සිහිය තිබුණට මේ ඇත්තටම මේ මතු වෙන්න ඕන අර චතුරාර්ය සත්‍ය කියන පැත්ත වගේ
මාර්ගයේ භාවිතයේදී අත්‍යවම කතා කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුන. ආතාපි හරි වීරයේ තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ නුවණ. ආතාපි ඊටම සතිමා සිහියෙන් යුක්ත බව. එතෙන්දි සහ චතරී සෙක් සූත්‍රයේ කතා කරනනේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙද්දී සම්මාදිට්ඨියත් එක්ක අනුපරිදාවන්ති අනුපරිවත්තන්ති කියලා මේ සම්මාදිට්ඨියත් එක්ක සම්මා වායාමයයි ඊළඟට සම්මා සංකප්ප සම්මා සතියයි සම්මා වායාමයයි සම්මාදිට්ඨි පුබ්බංගම හෝති සම්මාදිට්ඨිය පූර්වාංගම වෙද්දී ප්‍රධාන කාර්ය සම්මාදිට්ඨිය. අනේ සම්මාදිට්ඨිය පූර්වාංගම වෙද්දී අනුපරිදාවන්ති අනුපරිවත්තන්ති ඊට අනුපරිදාවන්ති ඊට අනුවම දුවනවා අනුපරිවත්තන්ති ඊට අනුවම කියන ඒත් එක්කම සමගාමීව යන කාරණය තමයි සම්මා සතිය සහ සම්මා වායාමේ කෙටියෙන් කිව්වොත් සිහිය නුවණ වීර්ය මාර්ගයේ භාවිතයක් එක්ක මූලික කටයුතු සම්මාදිට්ඨියේ පූර්වාංගම වෙන්නේ සම් ඒත් එක්ක යන සිහිය නැත්නම් සම්මා දිට්ඨිය නැත්නම් ආර්ය සත්‍ය නුවණකින් තොරව සිහිය තියෙනවා නම් ඒක ඇත්තරම මේ ඒක සිහියක් බෝධිඅංග වූ සිහියක් බව සතියක් බවට පත් වෙන්නේ නැහැ. ඒක තවදුරටත් කතා කරොත් අර අරිත්ත ස්වාමීන් වහන්සේ වඩපු සිහිය අපි මහ බෝධිසත්ව වර දඹරුක් සේවනයේදී ඒත්‍රානාපාන සතිය කියලා සිහිපත් කරා. ඊට පස්සේ මේගේ සූත්‍රය අපි කතා කරන් යන විතර්ක සංසිඳීමට භාවිත කරන ආනාපාන සතිය සහ හින්දු යෝගීන් නම් ප්‍රාණයාම වගේ පැතිවලට යන්නත් පුළුවන්. සිහිය කියන දේ ඇත්තටම මේ දෙන්නේ සීල සූත්‍රය කියලා එකක් වෙනවා. සීල සූත්‍රය සඳහන් කරනවා එතෙන්දී අර ධම්මං අනුසර පරිතක්කයට කියන තැනත් එක තමයි තැන්දි සිහිය ගැන කතා කරන්න වෙන්නේ.
අපි මෙතන ටිකක් තව නිරවුල් කරගන්න මම හිතන්නේ මේ පිරිසට ප්‍රශ්න ඇති. අපේ ලාල් මහත්මයා ප්‍රශ්නයක් තියනවාද?